آخر کا سبب. කරු අජිර අභිවදන මැතිතුම ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
කරුණීය උජ කතානායකතුමනි, මම හිතන්නේ අද දවසේ ඉතාම වැදගත් අමාත්‍යංශයක් සාකච්ඡාවට ගන්න අවස්ථාවේ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. අධිකරණ කටයුතු සහ බන්ධනාගාර සහ විවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් වෙලා තිබෙන්නේත් විශේෂයෙන් බංකොලොත්තු රටක ඉදිරිපත් වෙලා තිබෙන වැය ශීර්ෂ ගැන තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපි කතා කරන්නේ. අත වශයෙන් අපේ අධිකරණ ඇමතිතුමා, ඒ වගේම අපේ අධිකරණ අමාත්‍යාංශයේ අපේ ලේකම්තුමිය, ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්තුමා ඇතුළු සමස්ත නිලධාරීන්ට මම හිතනවා මේ සභාවේ ස්තුතිය පිරිනැමෙන්න ඕන. මොකද අපේ වසන්ත පෙර මහත්මියත්, තුෂාර උපුල්දෙණිය මහත්මිය ඇතුළු සියලු දෙනාම ඉතාම අමාරු යුගයක අඩුම පහසුකම් මැද්දේ ප්‍රශ්න ගණනාවක් විසඳමින් ඉදිරියට ගෙන යාම ගැන ඇමතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලවලට අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. විශේෂයෙන් මේ අමාත්‍යාංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක්. ඒ නිසා හරි පරිස්සමෙන් සියලු දෙනා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඉතා වැදගත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 107 ඉඳලා 111 අධිකරණයේ ස්වාධීනත්වය, ඒ වගේම 111 ඉඳලා 117 දක්වා අධිකරණ සේවා කොමිෂන් සභාව, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ 118 ඉඳලා 136 දක්වා, ඒ වගේම අභියාචනාධිකරණයේ 137 ඉඳලා 147 දක්වා, අධිකරණ 105 ඉඳලා 106 දක්වා. මම හිතන්නේ නියෝජ්‍ය කතානායකතුමනි අපේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හරි අඩක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට විවිධ යෝජනා අදහස් ඉදිරිපත් වෙනවා. මම උන්කන් දීගෙන හිටියා, විශේෂයෙන් සඳහන් කළා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන, ස්ථාවර නියෝග ගැන. මෛත්‍රී ස්ථාවර නියෝග පොතට අනුව අපි වැඩ කරනවා නම් මම දවසකුත් කිව්වා අපි අපේ වැඩ කරනවා නම් ස්වාධීනව, අධිකරණයේ වැඩ කරනවා නම් ස්වාධීනව රටට යහපතක් සිදුවේ කියලා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්, මේ ගැන ඊට ප්‍රථම කතා කරමු නිසා මම සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතේ 214 වන ව්‍යවස්ථාවේ 1 ව්‍යවස්ථාවේ ආචෛද්‍යයෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ භුක්ති විඳිය හැක්කේද, ක්‍රියාත්මක විය හැක්කේද, වාර්ගික හා ආගමික සහයෝගීතාවයේ තහවුරු කිරීම සඳහා ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම, අපහාසයට හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීමවලට යටත්වය. ඒ මං කියපුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැසිරෙනවා නම් අපි ගොඩාක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම මූලධර්ම සහ මූලික යුතුකම්, මේක මම කියන්න යන්නේ නැහැ, දවසක් කියපුවා නම් මම නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලා හිටෝ පිටුව හැන්සාඩ් ගත කරන්න කියලා, මේ කතාවට සම්බන්ධ වෙන නිසා එක පිටුවයි. ඒකි සඳහා වෙන ප්‍රධාන කාරණයක් තමයි ප්‍රමාණවත් ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුකම්ද, ජීවන තත්ත්වයේ නිරන්තර වර්ධනයද, විවේකය හා සමාජීය සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසිපරිදි ප්‍රයෝජනයට ගැනීමද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුලට සමාජිකයන්ට අත්කර දීම නියෝජ්‍ය කතානායකතුමාත් මගෙත් මේ සභාවේ ඉන්න සියලු දෙනාගෙත් වගකීම. හැබැයි ඒ 27, 28, 29 නැවත මම සඳහන් කරනවා. ඒ 29 සඳහන් වෙන්නේ මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන. මොකද නඩු නිමිත්තක් ගැන කතා කරමු නිසා මම කියන්නේ මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේය. නීතියෙන් කිසිම බැඳීමක් ඇතිනොවන්නේය. තවද මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකරණයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේය. මගේ වචන නෙවෙයි, මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්නේ. එම විධානවලට අනුකූල වීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර ඌ හෝ අධිකරණයක හෝ විනිශ්චය අධිකරණයක ඉදිරිපත් කළ නොහැක්කේය. එහෙම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ. මොකද ව්‍යවස්ථාවයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුවයි වැඩ කරනවා නම් මම හිතනවා අපි දෙගොල්ලොන්ටම හොඳයි. දැන් බලන්න මම බැලුවා ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය. ඒකේ සඳහන් වෙනවා මෙහෙම. ඒ කියන්නේ අර අපේ කියන මූලික අයිතිවාසිකම් සහ අපි දේශපාලකයන් හැටියට ඉදිරිපත් කරන කරුණු කාරණා සම්බන්ධයෙන් තියෙන පිටුකීපේ ඉන්දියාවෙත් තිබෙනවා. ඒ ඉන්දියාවේ තිබෙන පොතේ ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය මෙසේ කියනවා. මෙම කොටසේ සඳහන් වගන්ති කිසිදු අධිකරණයක් ඉදිරිපිටදී අභියෝගයට ලක් කළ නොහැක. එහි සඳහන් ප්‍රතිපත්ති රාජ්‍ය පාලනයේ මූලික වන අතර නීති සම්පාදනය කිරීමේදී මෙම ප්‍රතිපත්ති අනුගමනය කිරීම රජයේ වක්කීමකි. මේක ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙනවා, ලංකාවෙත් තියෙනවා, ඉන්දියාවෙත් තියෙනවා, මේ හැමතැනම තියෙනවා. මේ තියෙන වෙන දෙයකට නෙමෙයි, මේ පාර්ලිමේන්තු වෙන 225 දෙනාගේ ආරක්ෂාව ස්වාධීනව තිබිය යුතු නිසා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන මම පටන් ගන්නකොට කිව්වා ඒක ස්වාධීනව තිබිය යුතුයි, ඒට කිසි කෙනෙක් ඇඟිලි නොගැසිය යුතුයි. ඒ ගැන විවිධ මත පළ වෙන නිසා ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන කියපු නිසා මම නැවත මම අහගෙන අපේ මගේ මිත්‍ර සුවන්තන් බන්තුමා 83-1 ගැන කිව්වා. 83-1 නම් ඊළඟට අපි යන්න ඕන 91 සිංහල ඊ වගන්තියට. කිසිම මන්ත්‍රීවරයෙකු විසින් යම් යෝජනාවකදී විවාදයකදී අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුවක් දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳ සඳහන් කරනු නොලැබිය යුත්තේය. විනිශ්චයට භාජන වී තිබෙන කාරණයකට එරෙහිව රීතිය කඩ කරමින් කතා කරන කවර හෝ මන්ත්‍රීවරයෙකු සිය ආසනය අසුන් ගන්නා ලෙස නියෝග කර ගැනීමට කතානායකවරයාට මූලාසනාරූඪ මන්ත්‍රීවරයාට හැකිය. මොකද ස්ටෑන්ඩින් ඕඩර්ස් සහ අනුග්‍රහ ව්‍යවස්ථා දෙක ගැන කියපු නිසා මම මේ කාරණා කිව්වේ. අපි මම හිතනවා පාර්ලිමේන්තුවේ අපි අපේ වැඩ කටයුතු අතහරිනවා. අධිකරණයේ කටයුතු අපි සාකච්ඡා කරන්න යෑම මම හිතන්නේ සුදුසු නැහැ කියලා. සුදුසු වෙන්නේ නැහැ කියලා. මොකද උදාහරණයක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මේ පොතේ තිබෙන ඒවායින් භාගයක් තිබෙන්නේ අධිකරණය ගැන. එන අපි පරිස්සමෙන් මේ අධිකරණ විවාදය පවත්වාගෙන යයිතුයි. මේ ව්‍යවස්ථාවේ තිබෙන පොතෙන් හරියඩක් අර මම කියපු ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අංශ. ඒ නිසා ඒ ගැන මම එපමණයි කියන්නේ අපේ ඇමතුමා ඇත්ත වශයෙන් නඩු සම්බන්ධයෙන් විශාල කාරණා ගණනාවක් සඳහන් කළා. නඩු ලක්ෂ ගාණක් ගැන කිව්වා. මම අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. අනිත් සියලු කතිකයන්ට එක පහසුවක් වුණා. ඒ නඩු ප්‍රමාද වීම ගැනත් මං හිතනවා අපේ ආංශික කාරක සභාවට ආපු අවස්ථාවෙත් මේ සංඛ්‍යාලේඛන අපි දැක්කා. දැන් මේවත් යම් වෙනස්කම් වලට වාජනය වී තු තිබෙනවා. සමහර නඩු අවුරුදු 35 40 50 52 යන නඩු තියෙනවා ඉතිහාසයේ. ඉතින් ඒ නිසා මේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන නීති රීති විශාල ප්‍රමාණයක් අධිකරණ ඇමතුමා සංශෝධනය කරන්න උත්සාහ කරනවා. සංශෝධනය කරමින් තිබෙනවා. අවශ්‍ය කාර්ය මණ්ඩල අධිකරණ සේවා කොමිෂන් සභාවට නැහැ, ශ්‍රේෂ්ඨාධිකරණයට නැහැ, අභියාචන අධිකරණයට නැහැ, නීතිපති දෙපාර්තමේන්තුවට නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ විශාල ප්‍රශ්න ගණනාවක්, සේවක විශාල හිගයක්. අනිත් පැත්තෙන් ගත්තහම මේ දෙපාර්තමේන්තු කීපයටම එක්කෝ රාජ්‍ය පරිපාලන විෂයෙන් ඉවත් කළා ක්ලෝස් ඩිපාර්ට්මන්ට් හැටියට, එහෙම නැත්නම් තමන්ගේ දෙපාර්තමේන්තුව හැටියට හසුරුවා ගැනීමයි අයිති එක්ක ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙපාර්තමේන්තු ගෙනියන්න විශාල ප්‍රශ්නයක්. නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුව ගත්තත්, නීතිපති දෙපාර්තමේන්තුව ගත්තත්, ශ්‍රේෂ්ඨාධිකරණ ගත්තත්, රෙජිස්ට්‍රාර්වරු ඇතුළු අනෙක් කාර්ය මණ්ඩල ගත්තත්.
කෝඩ ප්ලීස් මූලාසනය සඳහා ශානීකන් රාසමාතිකම් ඇතුළු.
මන්ත්‍රීතුමනි, මං කියමින් සිටියේ මේ ගැන තිබෙන සේවක හිගය නිසා ඇතිවෙලා තිබෙන අර්බුදය අතිමහත්. එනම් බංකොලොත්තු රටේ එක පැත්තකින් සේවක හිගය, අනිත් පැත්තෙන් මේ නිලධාරීන්ගේ තිබෙන දීමනාසානේ ප්‍රශ්න, අනිත් පැත්තෙන් බදු ප්‍රශ්නේ, මේ සේරම අපි අවසන් කරගන්න තිබෙනවා බංකොලොත් භාවය නිදහස් කරගත්තට පස්සේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලනවා දෙසැම්බර් මාසේ අවසන් වෙනකොට මේ බංකොලොත් භාවයෙන් රට නිදහස් කරගන්න. බංකොලොත් භාවයෙන් රට නිදහස් කරගත්තාම විශාල සහනයක් අධිකරණ අමාත්‍යාංශයට, එහෙම නැත්නම් අපේ විජේදාස ඇමතුමා ප්‍රමුඛ සම්පූර්ණ කාර්ය මණ්ඩලවලට ලබා දී යුතුව තිබෙනවා. ඒක රටේ පැවැත්මට ඉතා වැදගත්. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත්තත් එතුමා ඒකේ සංඛ්‍යාලේඛන කිව්වා 28,000ක් සිරකරුවන්. හිරගෙවල් 30යි ලංකාවේ. එතකොට රිමාන්ඩ් ඉන්නවා 17,000ක්. ඊළඟට ඩ්‍රග්ස් වලට ඇඩික් වෙච්ච අය ඉන්නවා 10,000ක්. එතකොට මේ තත්ත්වයේ යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් බරපතල තදබදයක ඉන්නේ. ඒ කියන්නේ මේ ඉන්න සිරකරුවන් විශාල තදබදයකට ගමන් කරලා තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවත් අවුරුදු 150කට වඩා පැරණි දෙපාර්තමේන්තුවක්. මම හිතනවා විශාල වෙනස්කම් විය යුතුව තිබෙනවා. ලෝකේ රටවල සමහර ලෝකේ රටවල අලුත් ක්‍රම සොයාගෙන තිබෙනවා. කවුරු හරි අත්අඩංගුවට ගත්තාම එයාට පොඩි අතේ වලල්ලක් එහෙම නැත්නම් කකුලේ වලල්ලක් තිබෙනවා. ඒක කම්පියුටර් සිස්ටම් එකේ තියෙනවා. එයා ගෙදර නිවාස අඩස්සියේ තියාගන්න තියෙනවා. එන අලුත් ක්‍රමවලට යා යුතුව තිබෙනවා. අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතුලේ මේ හිරගෙවල් 30 අවස්ථාව තියෙන්නේ 10,000යි. එතකොට 28,000ක් සිරකරුවන් පාලනය කරන්න තිබෙනවා. ඇත්ත වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක හිගයත් 1,500කට එහා ගිහිල්ලා. එතකොට බරපතල අවස්ථාවක්. විවේචනය කරන්න පුළුවන් දෙපාර්තමේන්තු අඩුපාඩු කියන්න පුළුවන්. ඒ වගේම අපේ පැත්තෙන් තියෙන සහන ටික මේ ඒ පැත්තට ලබා දිය යුතුව තිබෙනවා. මං හිතනවා රජයක් හැටියට විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු අමාත්‍යංශයක් තමයි අධිකරණ අමාත්‍යංශය. මේ අමාත්‍යංශයේ විජේදාස ඇමතුමා ඉතාම හොඳින් ඒ කටයුතු තිබෙන අවම මුදල් ප්‍රමාණය ඇතුළේ හසුරුවමින් තිබෙනවා. මං හිතනවා මේ වර්ෂය තුළ එයට විශාල සහයෝගයක් ලබා දිය යුතුව තිබෙනවා මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම දඩ මුදල් සංශෝධනය කිරීම. මම හිතන්නේ 2005න් පස්සේ සමහර දඩ මුදල් අද වෙනකන් සංශෝධනය වෙලා නැහැ. එහෙනම් ඒවත් විශාල වශයෙන් සංශෝධනය විය යුතුව තිබෙනවා. නීතිඥ ප්‍රජාව පැත්තෙන් ගත්තාම ලංකාවේ නීතිඥයන් 22,000ක්. නීතිඥෝ 22,000ක් ඉන්න රටේ නඩු යනවා අවුරුදු 10 15 20 25 30 35 40. එහෙනම් ඒකෙත් මං හිතනවා අධිකාරණ ඇමතුමාට අවධානය යොමු කරගන්න වෙයි. ඒක නීතිඥ මහත්මයාගේ අයිතිය හැටියටම තියෙනවද? එහෙම නැත්නම් නඩුකාර මහත්මයාටත් අවස්ථාවක් දෙනවද? නඩුවක් කල් ගන්න අවස්ථාවේ නීතිඥ මහත්මයා අර විත්තිකාරයට හරි පැමිණිලිකාරයට හරි සාක්ෂිකාරයට හරි සිදුවෙන අසාධාරණයට නඩුකාරයට යම් කිසි තීරණයක් ගැනීමේ අයිතියක් නැත්නම් ඩයරියේ තිබෙන අපි හැමෝම උත්සාහ කරන්නේ උසාවියට යනකොට ලංකාවේ ඉන්න හොඳම නීතිඥ මහත්මයා ගෙනියන්න. හොඳම නීතිඥ මහත්මයාගේ ඩයරිය ඉඳ නැත්නම් කී වතාවක් පැමිණිලිකරු විත්තිකරු සාක්ෂිකරු දුර දිග යනවද? අවුරුදු ගණන් කල් යනවා. මම හිතනවා අලුතෙන් නීතියේ සංශෝධන කල්පනා කළ යුතුව තිබෙනවා. එවැනි අංශ ගැන විශේෂ අවධානයක් යොමු කළා ක්‍රියා කිරීම ඉතා වැදගත් කියලා මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා බලනවා නීති විද්‍යාලයට අවුරුදු 150යි. සෑම ආණ්ඩුවක්ම විතින් විත නීති විද්‍යාලේ ඉතාම පර්චස් 80ක පමණ ඉතාම කෙටි භූමියක තමයි හැමදාම පවතින්නේ. ජනාධිපතිතුමා මේ දවස්වල මම දැක්ක ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා බලනවා. අවට තියෙන UDA එක සතු ඉඩම් වලින් පර්චස් 200ක් 300කට ආසන්න ප්‍රමාණයක් නීති විද්‍යාලයට අවුරුදු 150ක් වෙන වෙලාවේ ලබා දෙන්න. මම හිතන්නේ ඉතාම හොඳ ක්‍රියාවලියක්. ඒක ඉක්මනින් ඒ නීති විද්‍යාලයේ භූමිය විශාල කළා නීති විද්‍යාලයේ පහසුකම් වැඩි කරොත් මම හිතනවා ඒක සමස්ත නීතිඥ ප්‍රජාවටම මේ රටේ කරන ඉතා වැදගත් අවස්ථාවක් හැටියටයි විශේෂයෙන් මතක් කරන්නේ. ඒ නිසා මේ ගැන කරුණු පමණයි මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපේ නිලධාරින්ගේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ වෙනද පොලිස් දෙපාර්තමේන්තුවේ පඩි වැඩි කිරීමේ ක්‍රියාවලියට සමගාමීව සිදු වුණා. හැබැයි මේ අවස්ථාවේ ඒක එහෙම සිදු වෙලා නැහැ. මම හිතනවා ඒකත් අපේ ඇමතුමා අවධානය යොමු කළා. මට දැනගන්න ලැබුණ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් තියෙනවා කියලා. කඩිනමින් එයත් ලබා දිය යුතුයි. ඒ වගේම මේ දෙපාර්තමේන්තුවත් ඒ දෙපාර්තමේන්තුවේ අයට මේ සමාජයට වැඩ කරන්න පුළුවන් පොලිස් විද්‍යාලය වගේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුහුණු කරන ආයතනයක් ඇති කරගත යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිදහස්ව වෙනත් ආයතන වලින් පාලනය වීම වළක්වලා වන්දනාගාර දෙපාර්තමේන්තුව විසින්ම ඇතිවෙන නිලධාරීන්ගෙන් ඉහළට පැමිණීමෙන් මේ දෙපාර්තමේන්තුව ආරක්ෂා කරගත යුතුයි කියන එකයි අපේ විජේදාස ඇමතිතුමාට විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න තිබෙන්නේ. එතුමා ඒ ගැන ක්‍රියා කරමින් තිබෙනවා. ඒ ගැන විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් අපි අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත්
ගරු අමාත්‍යතුමා ඔබතුමාගේ කාලය අවසන්.
හරි. විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ආයතන සංග්‍රහයත් මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව සියලු දෙනා මේ අමාත්‍යාංශයේ වැයි ශීර්ෂයේ සාකච්ඡා කරයි කියලා අපි අපේක්ෂා කරනවා. අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ක්‍රියා කිරීම ඉතා වැදගත් කියලා මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
Honorable Harini Amarasuriya, you have 13 minutes.
Thank you. Garu Sabhapati Tumani, Velava Labadima Pilibandi Stutivanta Venava. අධිකරණ අමාත්‍යාංශය පිළිබඳ කතා කරනකොට මේ කාලය තුළ අපිට පැමිණිලි ගොඩක් ලැබිලා තියෙනවා. අධිකරණ පද්ධතිය තුළ අදාළ ආයතනවලත් තියෙන දුර්වලතා, මානව සම්පත්, යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න රාශියක් මීට කලිනුත් මතු කරා. මේ විශේෂයෙන්ම ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ප්‍රශ්න ගැන මම එතන එකක් මතු කරන්න කැමති ගරු අමාත්‍යතුමාගේ අවධානය පිණිස. අර කිව්ව විදියට අර දැන් ඉතාමත්ම 11,000ක් ඉන්න ඕන බන්ධනාගාරවල දැන් 29,000ක් පමණ ඉන්නවා. මේකේ කාඩර් එක, මේ ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් එකේ කාඩර් එක 2013න් පස්සේ රිවයිස් වෙලා නැහැ. දැනට ඒ 2013ේ කාඩර් එකෙත් 7,862ක කාඩර් එකක් තියෙන්නේ. ඒක කිසිසේත් ප්‍රමාණවත් නැහැ. ඒකෙනුත් ඉන්නේ 6,120ක්. ඒ වගේම මේ අවුරුද්දේ සැප්තැම්බර් මාස 23 මේගොල්ලෝ මේ ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිෂල්ස්ලාගේ අලවන්ස් එකක් ගැන යම් කිසි දීමනාවක් පිළිබඳ ප්‍රපෝසල් එකක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ ප්‍රපෝසල් එක තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මම දැන් 2014න් පස්සේ ඒ දීමනා කිසි දෙයක් වැඩි වෙලා නැහැ. මම හිතන්නේ ඔබතුමාගේ අවධානය මම මේ නිශ්චිත කාරණයට යොමු කරන්න කැමතියි. අත වශයෙන්ම මේ යටිතල පහසුකමුත් සම්පත් ප්‍රතිබන්ධවත් කතා කරන ගොඩක් දේවල් තිබ්බත් මං ඒක නෙවෙයි අද මගේ මාතෘකාවේ ප්‍රධාන කොටස බවට පත් කරගන්නේ. I actually want to draw your attention to the very critical situation that we are facing in terms of the judiciary, in terms of justice and democracy in this country. This is and the role of the judiciary at this moment and how important that is. I think we all agree that for a country to, for a society to function effectively, for a democratic society to function effectively, the various organs of the state, the pillars of democracy need to not only function effectively but be seen to be legitimate by the people. That there's a level of trust between the people and the various organs of the institution, of the state. That the social contract that is a necessary element in governing, where there's an unwritten social contract between the government, between the various organ institutions of the state and the people, that there is some level of trust that this social contract will be respected and that this social contract will be protected. In this sense, the institutions of the justice system, the institutions of justice of the judiciary, the trust that people place in these institutions is critical. There needs to be a trust that these institutions will function impartially, will function independently, and that they will act in the interests of the people. And the problem today is that this trust that people have in the organs of the state have deteriorated to a critical level. Today, the situation we have is actually a distortion of that social contract and a distortion of the trust that people have and a manipulation of that trust. This is a country that faced a momentous uprising that was led by the citizens as a reaction to the arrogant and insensitive actions of a wildly popular government that was elected, but within 2 years, which completely managed to destroy the trust and that the trust that the people had placed in that government. The bottom line was that the institutions that were expected to take care of the people that the institutions that were there to protect people essentially failed, and rather those institutions were manipulated or made to function in the interest of those in power. This is what forced people to take to the streets. This is what forced people to demand that those elected representatives actually leave their positions. But what is more critical is what happened thereafter. What happened thereafter was that the constitution was used, the laws and the institutions of power were used by those in power to realign themselves and to protect themselves and to completely ignore the voice and ignore the demands that the people had made through that moment. The result is that today what we have is a total distortion of justice and of fair play and a normalization of illegitimacy. For a society to function effectively, for a government to govern, legitimacy is key, it's critical. Without that legitimacy, without that trust that people have that the government will work on their behalf, there can be no hope of justice, there can be no hope of fair play. Today, all the organs of the state are being used to justify this distorted state of play that is currently in the country. We have government ministers who accuse each other of corruption in Parliament, accusing the judiciary of bias. The Justice Minister himself has talked in Parliament of huge levels of corruption. I recall one instance where you talked about the corruption in relation to Express Pearl. Right? You made those statements here, but nothing has happened. The former sports minister made serious allegations against the judiciary. All of this go to erode even the minimal trust that people have in the judicial system. The president, as has been talked about here, has made all kinds of statements and all kinds of claims that have really damaged these institutions. For instance, take his attitude towards a local government election, an election which the Independent Election Commission declared. But the president came to Parliament and said that that he did not know what election was being talked about because no election had been declared. When the judiciary in a determination says that that election must take place, that the money that was allocated through the Parliament, approved by Parliament, must be allocated, this does not happen. The executive ignores the determination of the court. President claims in various speeches that the people of this country do not want elections, that is not the priority of people, indirectly attempting to influence the judiciary. He comes to Parliament and claims that the Constitutional Council is an extension of executive power. He continues to make these kinds of wild and very irresponsible claims, constantly undermining the independence of the judiciary and the role of the judiciary in protecting the people of this country and standing by the interests of the people of this country. If you look at the Parliament and its legislative functions also, the laws that, I mean, we've passed the 17th law, the constitutional amendments, each amendment which is a contradiction of the previous amendment. 17th, 18th, 19th, 20th, 21st, 22nd, and there are members of Parliament here who have raised their hands to each of these amendments. Right? Take one amendment in particular that has come into focus today, the one about the one preventing dual citizens from being elected to Parliament or having a position of authority within the legislature. This came in through one amendment, was removed by another amendment, and has come back, reversed. The amendment itself was reversed and reimposed and reversed. Today, there's a current sitting MP whose citizenship status is being challenged, which is a serious matter. If any member of Parliament cannot prove his or her citizenship, and his or her citizenship is challenged by a citizen of this country, that is a serious matter. The Supreme Court has recently delivered a verdict naming one of those dual citizens as culpable in the economic crisis that the country experienced and as responsible for the suffering that the people of this country have undergone. So what is the accountability that this parliament then has on matters that have been determined also by the judiciary? This legislation, if you look at the law, if you look at the bills that keep coming before us, there's a pattern where the priority given is to those bills that really seek to suppress the voice of the people, to suppress the freedoms of people. The Prevention of Terrorism Act continues to be applied even when this very government some years ago declared a moratorium on it. The Counter-Terrorism Act, which the government put forward, which was challenged, was taken back, and almost the same bill now is being presented again. Online social media bill, all of these bills, there are several others which I don't have the time to go
into. Honourable Member, you have 3 more minutes.
All of those bills, whose interests are these bills really representing? It seems as if the government in power's main mandate right now is to somehow remain in power at all costs. Can there be a more dangerous situation? It is in this context where this government has demonstrated over and over again its utter and total contempt of the law, of the constitution, of any kind of ethics, moral obligation, justice, to save any interest in safeguarding the interests of the people, that it's willing to go to any length. It is in this context that the role of the judiciary is critical, because we are rapidly approaching a point of no return, where there's potentially a complete breakdown of all that we hold sacred in this country. And it is in this context that the majority of citizens of this country are turning to the judiciary, are placing their hope on the judiciary to uphold the public trust, to protect the public, and to act in the interests of the public, to rise above the political power plays of this government, and that it cannot at this point let the people of this country down. Attawashema me mohote me rate yam kisi bala porottwak apita tiyenawa nan eka tiyanna puluwan wenne me rate puravasiya matai me rate adhikaranaya matai. ඒ දෙක තුලින් තමයි අධිකරණයටත් මේ රටේ ජනතාවටත් මේ රටේ පුරවැසියන්ටත් තමයි මේ රටට අවශ්‍ය වෙන මේ විශාල පරිවර්තනය ගේන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සන්දර්භය තුල තමයි මම ඇත්ත වශයෙන්ම අපි මේක ඉල්ලා සිටින්නේ මේ මොහොතේ මේ අධිකරණයට තමන්ගේ කාර්යභාරය වෙනුවෙන් පෙනී ඉන්න කියලා. ගරු සභාපතිතුමනි, මට තප්පරයක් දෙන්න, මට මෙන්න මේක කියවන්න අවස්ථාවක් දෙන්න. මේ ළඟදී මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම නඩු තීන්දුවක් තුලින්ම ඇත්ත වශයෙන් මේ අධිකරණයම දුන්න තීරණයක්. මට මෙතන ඒ ඩිටර්මිනේෂන් එකෙන් පොඩි අදහසක් ගන්න ඕනේ. As firmly laid down in the determination of the divisional bench of 7 judges of this court in regard to the constitutionality of the proposed 19th Amendment to the Constitution, the principle enunciated in Articles 3 and 4 of our Constitution is that the respective organs of government, the legislature, the executive and the judiciary are repose power as custodians for the time being to be exercised for the people. It has been firmly stated in several judgments of this court that the rule of law is the basis of our Constitution. If there is one principle that runs through the entire fabric of the Constitution, it is the principle of the rule of law. And under the Constitution, it is the judiciary which is entrusted with the task of keeping every organ of the state within the limits of the law and thereby making the rule of law meaningful and effective. As it is essential to the maintenance of the rule of law that every organ of the state must act within the limits of its power and carry out the duty imposed upon it in accordance with the provisions of the Constitution and the law, the court cannot close its eyes and allow the actions of the state or the public authority to go unchecked in its operations in the public interest. Mahitan meka ithamathma wedagath thinduwak adhikaranayen dunne
mokoda e nanuwata
vitarak adalawa nevi me welawae me rata muna denna thiranaathmaka me barapatala tattwaya thula adhikaranaya e wenuwen peni inna indima atishayinma wedagath wenawa behewin me stuti.
Yes, Honorable Vijayadasa Rajapaksa Minister.
Honorable Chairman, I'm thankful to Dr. Harini. That is the argument that we advanced in the 19th Amendment. I think you are reading 2002-1, where I also appeared for one of the parties intervene, and that was our own argument. And also I would like to bring to your notice, Honorable Chairman, in the morning in your absence, Honorable Deputy Speaker said that anybody who sits on this Speaker's chair will become bald-headed very rapidly.
Honorable Minister, I was listening to the Parliament debate on the radio, and the same response that the Speaker gave, it's a hereditary thing. My entire family is bald, nothing to do with the chair. Honorable Anupa Pasquale, you have 13 minutes.
Garu Mulasana Aruda Mantitumani, Ada Adhikarna Bandhanagara Saha, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයිශීර්ෂයේ පිළිබඳව කතා කරනකොට පළමුව අපේ සුමන්ත්‍ර ගරු මන්ත්‍රීතුමාගේ අදහස පිළිබඳව පළමුව යමක් කිය යුතුයි. එතුමා කිව්වා මේ රටේ එක නීතියක් නැහැ. මහවිරුවන්ට එක නීතියක් මහවිරුවන්ව සමරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රභාකරන්ව සමරන්න පුළුවන් කියලා. ජනතා විජේවිරෝ සමරන්න පුළුවන් කියලා මහවිරුවෝ කියලා කියන්නේ බොහෝ දෙනෙක් මරාගෙන මැරුණු බෝම්බකරුවෝ. ඒගොල්ලෝ මරාගෙන මැරෙනකොට එතන හිටියේ සිංහල දෙමළද මුස්ලිම්ද ආබාධිත මහලුද වයසද කියලා බැලුවේ නෑ. මහා වර්ගඝාතනය කරපු පිරිස්. දැන්වත් මේ දේශපාලඥයෝ ඒ වගේ දේවල් අතෑරලා අලුත් දේශපාලනයක් පටන් ගන්න ඕනේ. අලුත් දේශපාලනයක් පටන් ගන්න නැතුව අර කුණූණු අතීතය තුල තියෙන බිහිසුණු මිනිමරු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ එදා දෙමළ දේශපාලඥයන්ට සිද්ධ වෙච්ච දේම තමයි. දෙමළ දේශපාලඥයොත් එදා සම්ප්‍රදායික අපිත්තක හිටපු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලඥයෝ මේ ජාතිවාදයේ වපුරලා වර්ගවාදයේ වපුරලා මොකද කරේ එල්ටීටී එක නිර්මාණය කරා. අදත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සුමන්ත්‍රීරන් ඇතුළු අපේ ගරු මන්ත්‍රීවරු කරන්නේ නැවතත් මේ මිනිහට පණ දෙන්න හදන එක. එදා හිටපු මන්ත්‍රීවරුන්ට මොකද උනේ අවසානයේදී සිද්ධ වුණේ? එදා හිටපු ඒ පණ දෙමළ ජාතිවාදී ව්‍යාපාරයේ පෝෂණය කරපු මන්ත්‍රීවරුන්ගේ ඔළුවට වෙඩි තියලා මරලා දැම්මා. වෙඩි තියලා මරලා දාලා තමයි ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ප්‍රභාකරන් පටන් ගත්තේ. මුලින්ම වෙඩි තිබ්බේ අර හිටපු අපි දන්නවා පොන්නම්බලම්ලා ඒ ඇතුළු පිරිසට වෙඩි තියලා මරලා දාලා තමයි අර ත්‍රස්තවාදී ව්‍යාපාරය පටන් ගන්නේ. මං කියනවා ඒක නිසා සුමන්ත්‍රීරන් මන්ත්‍රීතුමාට අනිකුත් මේ මලමිනී වලට ගොඩ ගන්න අයටත් මම කියන ඕගොල්ලන්ටත් මේ ජාතිවාදී ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැවත නැගිටිත් ඕගොල්ලන්ගේ ඔළුවට තමයි මුලින්ම වෙඩි තියන්නේ. ඕගොල්ලන්ගේ වෙඩි කන්න ඕන නම් ඔය දේ කියන්න. මහවිරුවන්ව සමරලා නැවතත් ත්‍රස්තවාදයේ නැගිට්ටහම අපිට වෙඩි තියන්න ඉස්සලා මුලින්ම වෙඩි තියන්නේ ඕගොල්ලන්ට. ඒක සුමන්ත්‍රීරන් මන්ත්‍රීතුමාගේ ජීවිතය ආරක්ෂා කරගන්න බලාගෙන අනිකුත් මේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලඥ ජීවිත ආරක්ෂා කරගන්න බලාගෙන මහවිරුවන්ට පණ පවන්න. ඒක නිසා ඒ පිළිබඳ ඉතාමත් හොඳින් හිතලා අයිංසක දෙමළ ජනතාව තමයි මුලින්ම මේක තුලින් විනාශයට පත් වෙන්නේ. ඒ වගේම සිංහල ජනතාව වගේ මුස්ලිම් ජනතාව සියලු දෙනා මේ ත්‍රස්තවාදය තුළ විනාශයට පත් වෙන එක නිසා සියලු දෙනා ගැන හිතලා මේ සාහසික දේශපාලනය වෙනුවෙන් නැවතත් කඩ යනක නවත්තන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම එතුමා කිව්වා මේ රට එක නීතියක් අවශ්‍යයි කියලා. ඔව් අපිත් කියන්නේ එකම තමයි. මේ රට එක නීතියක් අවශ්‍යයි. පළාත් සභාව තුළින් නීතියේ ආධිපත්‍ය සුනිසුණු කිරීම, එක එක පළාත් සභාවට නීති සම්පාදනය කිරීමේ බලය දෙන එක සහ මුලින්ම නවත්තලා මේ රට තනි නීතියක් සියලු දෙනාට පොදු නීතියක් ගෙනෙන එක තමයි යුගයේ වගකීම සහ සංවර්ධනය වුණු ගෝත්‍රික සමාජයේ බිඳුණට පස්සේ ජාතියක් විදිහට නිර්මාණය කළ යුත්තේ. ඒක නිසා අධිකරණ සහ මේ අවස්ථාවේදී මම එක විශේෂයෙන් ප්‍රකාශ කරේ ඉතුමන්ලා ගැන තියෙන ඉතාමත් දයාබර ආදරයෙන්. ඒක නිසා ඒ පිළිබඳව හිතන්න කියලා මම පළමු ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපි දන්නවා අධිකරණ ඇමතිතුමාත් මේ රජයත් විශේෂයෙන්ම විශේෂ අනපනත් ගණනතාවක් ඉදිරිපත් කරා. රටේ ජනතාව ඉල්ලා හිටපු දෙයක් තමයි දූෂණයට එරෙහිව කටයුතු කරන්න කියන එක. දූෂණ විරෝධී පනත ඉතාමත් ජනප්‍රිය පනතක් ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ පනත සම්මත කළා අද රට තුළ ඒ ජනතාව ඉල්ලපු අරගලකරුවන් වගේම ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව රටේ යුක්තිය ගරු කරන ජනතාව ඉල්ලපු පනත සම්මත කළා. ඒ වගේම තමයි අපි දන්නවා මැතිවරණ වියදම් අවම කිරීමේ පනත. ඒකත් ඉතාමත් වැදගත් පනතක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අපිට තාම බලාගන්න විදියක් තිබුණේ නැහැ. මැතිවරණයක් තාම අපි මුහුණ දීපු නැති නිසා මැතිවරණය තුළ එන විශාල කළු සල්ලි දූෂිත ධනය පාලනය කිරීම සඳහා මේ පනත ගෙනේ පිළිබඳව අපි මේ නව රජයටත් ඒ වගේම අධිකරණ ඇමතිතුමාටත් ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ගරු අධිකරණ ඇමතිතුමනි මතුගම අධිකරණ සංකීර්ණය අපි මේ ආර්ථික අර්බුදයට පෙර සියලුම දේවල් සකස් කරලා අධිකරණ අමාත්‍යාංශයෙන් ගිල පරීක්ෂණ කරලා අවශ්‍ය ශේෂ්ත්‍ර පරීක්ෂණ කළ සියලුම දේවල් අවසන් කරලා කටයුතු ආරම්භ කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි ඒ ක්‍රියාවලිය කඩාවැටුනේ. ඒ ක්‍රියාවලිය කඩාවැටුනේ ආර්ථික අර්බුදය සමඟ එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මතුගමනත් ඉතාමත් අත්‍යවශ්‍යයි අධිකරණයක්. ඒ අධිකරණයේ භූමියත් අධිකරණ ගොඩනැගිලිත් ගරාවැටලා තියෙන්නේ. ඒක නිසා නව අධිකරණ සංකීර්ණයේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දීලා මතුගම අධිකරණ සංකීර්ණ විශාල ප්‍රදේශයකට මතුගම අගලවත්ත ඒ වගේම බුලත්සිංහල ඒ වගේ පාලින්ද නුවර ඒ වගේම දොඩංගොඩ ඒ සියලු ප්‍රදේශ වලට ආවරණය වෙන මේ අධිකරණ සංකීර්ණයට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කළ යුතු දෙයක් තියෙනවා. අපි ලක්ෂ 20කට ඔප්පු ලබා දීම සඳහා සින්නක් කරපු ලබා දීම සඳහා ගරු මුලාසුරාඩු මන්ත්‍රීතුමනි දැන් කටයුතු කරමින් ඉන්නවා. මම හිතන්නේ ඒක රට පුරාම සිද්ධ වෙන දෙයක්. සින්නක් කරපු ලබා දීම එතනදී ඇති වෙන ප්‍රධාන අනාගතයේදී ඇති වෙන පුළුවන් ගැටලුවක් තමයි මේකේ තියෙන ඉඩන් අඩු ටික ලක්ෂ 20ක් අතර විශාල ප්‍රමාණයක් උසාවියට යන්න තියෙනවා. උසාවියට ගියොත් එහෙම මේ ජනතාව අසරණ වෙනවා. මේ ජනතාව උසාවි ගන්න රස්තියාදු වෙන සිද්ධ වෙන එක නිසා මම අධිකරණ ඇමතිතුමාගේ විශේෂයෙන් ඉල්ලා සිටිනවා. දැනට ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් වගේම ග්‍රාම නිලධාරී ඒ වගේම ඉඩම් නිලධාරී විශාල පිරිසක් ඉන්න ඒගොල්ලන්ට මේ අධිකරණ මේ ඉඩම් ඔප්පු ටික අවසන් කිරීම සඳහා යම් කිසි ආකාර අධිකරණ බලය හෝ වෙනත් ආකාරයක බලයක් ලබා දීලා ඒවා නිරවුල් කළා. ඉඩම් ඔප්පු ලබා දෙන ගම නිරවුල් කිරීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීයලකම්බුරුන්ට බාර දෙන්න කියන. එහෙම නැතුව උසාවියට යන සිද්ධ වුණොත් ඒ ජනතාව ලක්ෂසියක් ජනතාව අධිකරණය තුල දෙඩි තදබදයකුත් ඇති වෙනවා. ඒ වගේ මේක තුලදී ජනතාවට අසරණ තත්ත්වයට පත් වෙනවා. අර කිව්වා වගේම ඉඩම් ඔප්පුවක නඩුවක් අවසන් කිරීම සඳහා අවුරුදු 10ක් 15ක් 20ක් යන නිසා ඒක තුලම බරපතල තත්ත්වයක් මතු වෙන. ඒක නිසා දැනටමත් පුරෝකථනය කළා මේ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නය ගැන හිතලා ඒකට අවශ්‍ය කරන පනතක් ඉදිරිපත් කළා. ප්‍රාදේශීය ලේකම්කට ඒ සඳහා අවශ්‍ය කරන බලතල ලබා දීලා මිනුම් මැනීම ඉඩම් පිඹුරු සකස් කිරීම ඒ වගේ මේකට අවශ්‍ය කරන අවසාන සැලසුම් සකස් කිරීමේ ඉඳලා සියලුම දේවල් පවරා දීම තුලින් ඒ අනාගතයේ දෙන්න පුළුවන් ප්‍රශ්න වළක්ව ගන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න කිපලන් එතුමාගේ විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ මේ තීන්දුව ඉතාමත් වැදගත් තීන්දුවක්. මොකද මේ රටේ ලක්ෂ 20ක් ජනතාවට ඔප්පු තිනවා, ඔප්පු නැහැ වගා කරලා ඉන්නවා, ගොඩනැගිලි තිනවා, ඉඩම් තිනවා, ඉඩමේ තමන්ගේ තේ වගාව, කුරුඳු වගාව, ගම්මිරිස් වගාව, එහෙම නැත්නම් වෙනත් වගාවක් කරලා තිනවා, එහෙම නැත්නම් කෘෂිකාර්මික මොනාහෝ භෝගයක් ඕලා තිනවා, එහෙම නැත්නම් ව්‍යාපාරික ගොඩනැගිලි හදලා නමුත් කිසිම අයිතියක් නැහැ. බැංකුවකින් ණයක් ගන්න බෑ. ඒක නිසා මේ ගත්ත තීන්දුව මේ නව රජයෙන් නව අයවැයෙන් මෙවර අයවැයෙන් ඉතාමත් වැදගත් තීන්දුවක්. ඒ වඩාත් බලාත්මක කළ වඩාත් සාධාරණ විදිහට වඩාත් සක්‍රීය කළ ඉවෙලා ජනතාවට වෙන්න තියෙන ප්‍රශ්න අවම කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන එක සඳහා තමයි මම මේ යෝජනා කරන්නේ. ඒ වගේම අපි දන්නවා අපි දන්නවා ඒ වගේම අධිකරණය තුල තියෙන තවත් ප්‍රශ්නයක් තමයි නීතිඥ මහතුරු අපි හුඟක් හිතවතුන් තමයි ඉන්නේ අධිකරණ ඇමතුමා නීතිඥයෙක් ඒ වගේ මේ සභාවේ ගරු සභාවෙත් විශාල නීතිඥ ප්‍රමාණයක් ඉන්නවා ඒ වගේ අනිකුත් විවිධ ශේෂ්ත්‍ර තියෙනවා කිසිදු බිලක් නීතිඥ මහතුරු අපිට දෙන්නේ නැහැ ඔඩිට් කරන්න ක්‍රමයක් නැහැ ඒ වගේම මං හිතන ආදායම් බදු අය කරගැනීමේ ක්‍රමවේදකුත් නැහැ නිසා මේ වගේ ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා නීතිඥ ශේෂ්ත්‍ර විතරක් නෙමෙයි තවත් කිහිපයක් තියෙන ඒ වගේ ශේෂ්ත්‍ර ඒ සියලු ශේෂ්ත්‍ර පිළිබඳව සලකා බැලීමක් මෙවර ආයවැයෙන් කළා තියෙනවා ඉඩමක ඔප්පුවක් ගන්නකොට ඒ වගේම වාහනයක් මිලදී ගන්නකොට ඒ වගේම බැංකුවක ගිණුමක් විවෘත කරනකොට ආදායම් බදු ෆයිලයක් විවෘත වෙන්න ඕනේ. ඒ වගේම අපි ඉතාමත් කැමති යෝජනා කරන සියලුම නීතිඥ මහතුරු නීතිය පසිරඳ යුක්ති ඉෂ්ට කරන මහතුරු සාම ගන්න මුදලකටම යම්කිසි බිල්පතක් නිකුත් කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඒක තුලින් ජනතාවට වෙන අසාධාරණකම් බොහෝ නීතිඥ මහතුරු සාධාරණව කටයුතු කරනවා කියලා අපි හිතනවා. නමුත් සමහර අය විසින් කරන අසාධාරණ ක්‍රියාවන් වලට පාලනය කිරීම සඳහා බිල්පතක් නිකුත් කරන එක අනිවාර්ය නීතිමය අවශ්‍යතාවයක් නැති ඉතාමත් වැදගත් දෙයක් බවට පත්වන අනිකු සියලුම ස්ථානවල බිල්පතක් නිකුත් කිරීම මුදල් කුවිතාංශයක් නිකුත් කිරීම ඉතාමත් නීත්‍යානුකූල දෙයක් මේ නීතිඥ ශේෂ්ත්‍රයට අනිකුත් සියලුම ශේෂ්ත්‍ර වලටත් ඒක අනිවාර්ය කරන්න පුළුවන් නම් ජනතාවට ඒක ඉතාමත් වැදගත් වෙනවා ඒ වගේම තමයි අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක
ගරු ඇමතුම ඔබතුමාට මිනිත්තු 3ක් තියෙනවා තව.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායක සභාව කියන එක අද නැවතත් ආන්දෝලනයට ලක් වෙලා තියෙනවා. අපි දන්නවා ඉතිහාසය තුලත් මේ අපේ දන්න විධායක බලය පාර්ලිමේන්තු හරහා ඒ බලය දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමුත් ඒක තුලින් නැවතත් ප්‍රශ්නයක රට පැල්ලලා තියෙනවා. පැටලලා තියෙනවා. අපිට පොලිස්පතිවරයෙක්ව පත් කරගන්න බැරි තත්ත්වයට පත් වෙනවා නම් අපිට අදාළ ආරක්ෂක තත්ත්වය සුරක්ෂිත කරගන්න බැරි වෙනවා නම් අපිට හමුදා නිසියාකාරයට පාලනය කරගන්න බැරි වෙනවා නම් මේ ව්‍යවස්ථාදායක සභා නිසා ස්වාධීන කොමිසම් සභාපත් කරපේක හොඳයි නමුත් රටේ ආරක්ෂාව ඍජු ලෙසම තීන්දුව ගන්න ඕන පත් කරන්න ඕන රටේ ආරක්ෂාව දක්ෂතාවයට රටේ නායකත්වයට අධික රටේ නායකත්වයට විධායකට තීන්දුව අරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙන දෙයක් මේ විදිහට අර්බුදකාරී තත්ත්වයට ගිනියන එක ඉතාමත් භයානකයි කියන එක අපි දිගින් දිගටම කියපු දෙයක් දිගින් දිගටම අපි කියපු දෙයක් ඒක නිසා මේකට නිශ්චිත තීන්දුවක් අවශ්‍යයි ඕනම රටක ආරක්ෂාව කියන එක මුදල් වලටත් වැඩිය ආරක්ෂක කියන එක ආරක්ෂක අමාත්‍යාංශ කියන එකත් ආරක්ෂක අමාත්‍යාංශ අදාළ තනතුරුත් ඍජුලසම් පත් කළ වහම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ දැන් මේ ව්‍යවස්ථාදායක සභාව නිසා විරුද්ධ පක්ෂ නායකතුමා එක කතන්දරයක් කියනවා ස්වේච්ඡා සංවිධාන වලින් නියෝජනය වෙන කිසිම ඡන්ද පදනමක් නැති හැල තව කතාවක් කියනවා ආණ්ඩු පක්ෂයේ අය තව කතාවක් කියනවා මේක නෙමේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආරක්ෂාව කියලා මේ විදිහ ආරක්ෂාවක් රටට වැඩක් නැහැ රටේ ආරක්ෂාව බිඳවැටුම අවස්ථා ගන්නාවක් තියෙනවා අරගලේ වෙලාවේ රටේ ආරක්ෂාව බිඳ වැටුණා ඒ වගේම පාස්කු ප්‍රහාර වෙලාවේ රටේ ආරක්ෂාව බිඳ වැටුණා ඒ සෑම අවස්ථාවකදීම ඍජු තීරණ ගන්න බලය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ආකාරයේ රාජ්‍ය නායකයා ඉන්න ඕනේ රාජ්‍ය නායකයෙක් රටපත් කරන්නේ රටේ අවශ්‍ය ආරක්ෂා අංක එක නිසා ඒක නිසා අංකයකට හානියක් වෙන කිසිදු දෙයක් අපි ක්‍රියාත්මක නොකළ යුතු ඒක අන්තවාදීන්ගේ බෙදුම්වාදීන්ගේ ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතාවයක් ඒක නිසා රටේ ආරක්ෂාව කියන එක හරිකාකාරව සකස් කරන්න කියලා මම විශේෂයෙන්ම ජනාධිපතිමාගෙත් අධිකරණ ඇමතිතුමාගෙත් ඉල්ලා සිටිනවා ඒක එහෙට මෙහෙට වැනෙන එක එක පුද්ගලයන් ගතේ පාවෙන පන්දුවක් බාටපත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ජාතික ආරක්ෂාව බිඳ වැටිච්ච නිසාම තමයි මේ රට දෙවන්ත
අනුපාතයේ මගේ කාලය අවසන් කෙටි නාසන් කරන
පාස්කු ප්‍රහාරයකට හේතුනත් ඒකම තමයි ඒ වගේ ත්‍රස්තවාදී යුගය තුලත් ආරක්ෂාව කියන ඍජු තීන්දුව අරගෙන ක්‍රියාත්මක කරන ආරක්ෂක කවුන්සිල් ඇතුළු සීලම් දෙත්තම ශක්තිමත් වෙ තියෙන උන් සෑම මොහොතකම ඒක අනුතර ලක් වෙන මේ වගේ ක්‍රියාවලීන් පිළිබඳව නැවතත් හොඳ රහිතලා තීන්දුව తీරන ගන්න කියන එක පිළිබඳව මම නැවතත් ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් ගත්තොත් මේ අද රටේ අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂයෙන්ම ඉදිරිපත් කරන ඉතාම නුදුරු අනාගතයේ ආබාධිත පනත 2000 සසරේ සිට අද දක්වා ආබාධිත පනත ගේන්න සීලම රජන් උත්සාහ කරත් මෙතෙක් ඒක කරන්න බැරි වුණා. මේ රජය මගින් ඉතාමත් ඉක්මනට අධිකර ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මැදිහත් වීම මත අපේ පූර්ණ සහයෝගය මත ජනවාරි මාසේ වෙනකොට ආබාධිත පනත අප
පාර්ලිමේන්තුවට
කරනවා. ඒ පිළිබඳවත් මම ආබාධිත ජනතා රටේම ආබාධිත ජනතාවට කියා සිටිනවා ඔබ වෙනුවෙන් පනත ඉතාමත් ඉක්මනට පාර්ලිමේන්තුවට එනවයි කියන ස්තුතියි.
Honorable Professor G.L. Pieris, you have 13 minutes.
ගරු මූලාසනාරෝඪ මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන් මම කියන්න කැමතියි ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා, අපේ රටේ නීතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් ඉෂ්ට කරලා තිබෙනවා. එසේම අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් එතුමා නිරන්තරයෙන් වෙහෙසෙනවා. අපි ඒක අගය කරනවා, එතුමාට සුබ පතනවා. මට මතකයි මම අධිකරණ ඇමතිවරයා හැටියට සේවය කරපු කාලේ ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ ඉල්ලීම පරිදි අපේ මහනුවර අධිකරණ සංකීර්ණය නිර්මාණය කළා. මම ඒකේ මුල් ගලක් තිබ්බා. හැබැයි ඒක දැන් අලුත් වැඩියා කිරීම අත්‍යවශ්‍යලා තියෙනවා, ටිකක් ගරාවට පත් වෙලා තියෙනවා. මම අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒක පරීක්ෂා කරලා සුදුසු පියවර ගන්නයි කියලා. අපේ රටේ ජනතාවගේ විශ්වාසය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සම්බන්ධයෙන් දිගින් දිගටම රැක ගැනීමට නම් ඒ විශ්වාසය ආරක්ෂා කර ගැනීමට නම් ඉතාමත් වැදගත් දෙයක් තමයි ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික සිද්ධාන්ත අපි ප්‍රායෝගික තලයක ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සිද්ධාන්ත අතුරින් ඉතාමත් වැදගත් දෙයක් තමයි බලයේ බෙදීමේ න්‍යාය. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යටතේ විධායක ව්‍යවස්ථාදායකයේ අධිකරණය කියන ශීර්ෂ යටතේ වෙන වෙනම ඒ ආයතනවලට පැවරෙන කාර්යභාරයන් නිර්වචනය කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අපේ රටේ පමණක් නෙමෙයි මහා බ්‍රිතාන්‍යයේ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම පාර්ලිමේන්තුවලට පොදුවේ ක්‍රියාත්මක වන මූලධර්මයක් තමයි පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කරන සියලුම ප්‍රකාශන සම්පූර්ණයෙන් නීතියෙන් ආරක්ෂා වෙනවා. පූර්ණ වරප්‍රසාදය. කිසිම හේතුවක් නිසා එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් උසාවියක නඩු පැවරීමේ හැකියාවක් නැහැ. ඒකට ඉතාමත් හොඳ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිතේ කිසිම බයක් නැතිව නඩුදායේ වන්දි ගෙවන්න සිදුවෙයි, හිරේ යන්න වෙයි, එහෙම කිසිම හිතේ බයක් නැතිව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ පූර්ණ අයිතිය පාර්ලිමේන්තුවක සභා ගර්භයේ තුල තිබෙනවා. ඒක ඒකාන්ත මූලධර්මයක්. දැන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 84 යටතේ කියවෙනවා අධිකරණය විනිශ්චයකාරවරුකගේ ක්‍රියාදාමයක් විවේචනයට භාජනය කරනවා නම් ඒක කරන්න ඕනේ කියලා යම්කිසි ක්‍රියාපරිපාටියක් අනුව. හැබැයි ඒක පාර්ලිමේන්තුව තුළ අභ්‍යන්තර කටයුත්තක්. ඒ සම්බන්ධයෙන් මොකක් හරි පියවරක් ගන්නවා නම් මේ පියවර ගන්න පුළුවන් වන්නේ උසාවියට නෙමෙයි, පාර්ලිමේන්තුවටමයි. පාර්ලිමේන්තුවෙන් පිටස්තර පුද්ගලයෙකුට ඒ ගැන සොයා බලලා ඒ පිළිබඳ තීන්දුවක් ප්‍රකාශ කිරීමට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිම දඬුවම් පැනවීමට පුළුවන් කමක් නැහැ. මේ සම්බන්ධයෙන් ඉතාමත් වටිනා තීරණයක් දුන්නා හිටපු කතානායක ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමා. අනුර බණ්ඩාරනායක මැතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද සුරක්ෂිත කිරීම කතානායකතුමාගේ ප්‍රමුඛ වගකීමක් වනවා කියලා. මම එකඟ වෙනවා ගරු විපක්ෂ නායකතුමා හා ගරු එමේ සුමන්දිරන් මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය. උසාවියක නඩුවක් දැම්මහම නොතීසි නිකුත් කරන්නට ඉස්සෙල්ලා බැලූ බැල්මටම පේනවා නම් මේ නඩුව කිසිසේත් ගෙන්න බෑ. මේ නඩුව ඇසීම කිසිසේත් අධිකරණ ඉදිරියේ ආරම්භ කරන්න බෑ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ඒක ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ තුන්වන වගන්තියේ. ඉතින් එවන් තත්ත්වයක් තුළ නොටිස් නොතීසි නිකුත් කිරීම නිවැරදි ක්‍රියාමාර්ගයක් වන්නේ නැහැ. ඒක ප්‍රකාශ කිරීම කෙසේත් වැරදි දෙයක් නෙවෙයි. එමකද ප්‍රසිද්ධ ඉංග්‍රීසි නඩු තීන්දුවක සඳහන් වුණා justice is not a cloistered virtue. ඒ කියන්නේ රහසිගතව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි යුක්තිය පසුඳලීම. ඒක විනිවිද භාවයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් සියලුම කරුණු ජනතාව දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගයක් සුදුසු විදිහට විවේචනය කිරීමේ කිසිම වරදක් නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හා අයිතිවාසිකම් අපේ නීතියේ රාමුව තුළ ආරක්ෂා වෙනවා. ඒ වගේම අධිකරණයේ වැඩ කටයුතුත් නිසි ආකාරයෙන් කිරීමට අවශ්‍ය විධිවිධාන අපේ පාර්ලිමේන්තු අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය යටතේ විනිශ්චයකාරවරයෙකු ඉහළ උසාවියක විනිශ්චයකාරවරයෙකු ඒ ධූරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් ගේනවා නම් ඒක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. තුනෙන් එකක් අවම වශයෙන් අස්සම් කරන්න ඕනේ. ඒතර ඒ විදිහට විනිශ්චයකාරවරුන් ආරක්ෂා වෙනවා. මම හිතනවා ඉතාමත් වැරදි කියලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට විනිශ්චයකාරවරුන් කැඳගෙන එක. ඒ කියන්නේ ඒ විනිශ්චයකාරවරුන් බිය ගැන්වීම. එයාගේ කාර්යභාරය හෘද සාක්ෂියට හා නීතියට අනුකූලව ඒ කටයුතු කිරීමට යම්කිසි බාධකයක් තහංශයක් ඇතිවනව අනිවාර්යෙන් විනිශ්චයකාරවරුන්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට ගෙන එන්න. එතකොට පාර්ලිමේන්තුවට යම්කිසි කාර්යභාරයක් තියෙනවා. ඒක ඉෂ්ට කිරීමට අවශ්‍ය වාතාවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සකස් කරලා තියෙනවා හා වෙන අනත්පනත් තුළින්. ඒ වගේම අධිකරණයටත් යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමය නිවැරදි ලෙස කිරීමට අවශ්‍ය සියලුම විධිවිධාන අපේ නීතියේ අන්තර්ගත වෙනවා. ඒ වගේම තව කරුණු කීපයක් මම ගරු අධිකරණ ඇමතුමාට යෝජනා කරන්නට කැමතියි. සිතා බලන්නේ කියන විවස්ථා අධිකරණයක් පිහිටුවීම ගැන කොන්ස්ටිටියුෂනල් කෝට්. එහෙම ආයතනයක් තිබුණා අපේ නීතිය අරතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. අද ඉතාමත් වැදගත් කාර්යයක් තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ විවරණය කිරීම. ඒ සඳහා විශේෂ හැකියාවන් විශේෂ පසුබිමක් තිබෙන විනිශ්චයකාරවරුන් පත්කිරීමෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. උදාහරණයක් වශයෙන් ඒ ව්‍යවස්ථා අධිකරණයේ තිබිච්ච කාලයේ ආචාර්ය J.A.L. කුරේ මැතිතුමා ඒකේ විනිශ්චයකාරවරයෙක් හැටියට හිටියා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මානව හිමිකම් පිළිබඳ බොහොම වටිනා ග්‍රන්ථයක් ලියපු පුද්ගලයෙක්. ඉතින් ඒ කාලේ යම් යම් ප්‍රශ්න ඇති වුණා. අධිකරණ ඇමතිවරයා හැටියට හිටියේ ගරු ෆීලික්ස් රැස් බණ්ඩාරනායක මැතිතුමා. ව්‍යවස්ථා අධිකරණයේ සභාපති හැටියට හිටියේ T.S. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා. යම් යම් ප්‍රශ්න ඇති වුණා. හැබැයි මම හිතනවා අද අපේ රටේ තිබෙන තත්ත්වය තුළ ඒ විදිය විශේෂඥ උසාවියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් විශේෂ නිපුණත්වයක් තිබෙන අත්දැකීම් තිබෙන විනිශ්චයකාරවරුන්ගෙන් සැදුම්ලත් ඒ විදිය අධිකරණයක් පත්කිරීම කාලෝචිතයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ඇත වශයෙන් මේ රටේ ස්වාධීන කොමිෂන් සභා සාර්ථක වුණේ නැහැ. සර්වබලධාරී විධායක ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවක විශේෂයෙන් ජනාධිපතිවරයා මුදල් ඇමති වෙනවා නම් ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම හරි අසීරු දෙයක්. හැබැයි ඒ තත්වයේ තුල පවා යම් යම් දේවල් කළ යුතුයි කියලා මම හිතනවා. දැන් උදාහරණයක් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමාජයෙන් 5 දෙනෙක් සිටින්න ඕනේ. දැන් ඉන්නේ 4 දෙනෙක් පමණයි. ඒ පුරප්පාඩුව ඉතාමත් ඉක්මනින් පුරවන්න ඕනේ. අපි දන්නවා පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධයෙන් ගරු ජනාතුමා එක්තරා අවස්ථාවකදී මේ තර්කයක් ඉදිරිපත් කළා. ඒ ඔක්කොම සමාජිකයන් නැහැ. සරෝජිනී චාල්ස් මැතිනේ ඉල්ලා අස්සුනා. ඊට පස්සේ එතුමියපත් කළා උතුරේ ආණ්ඩුකාරතුමිය හැටියට. ඉතින් මේ විදිහම තර්කයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවද? ඒකේ අවදානමක් තියෙනවද? අපි හැමදේම දන්නවද? එන අවුරුද්දේ ජාතික මැතිවරණ පවත්වනවා. ඉතින් එහෙනම් සම්පූර්ණ මැතිවරණ කොමිෂන් සභාවක් අවශ්‍යයි. දැන් ඉන්නේ 5 දෙනාගෙන් 4 දෙනෙක් පමණයි. ඒ වගේම විවස්සන සභාව. දැන් විවස්සන සභාවේ යම්කිසි අරමුණක් තිබුණා. ඒක ස්ථාපිත කළේ 17 වන සංශෝධනයේ. 21 වන සංශෝධනයෙන් ඒකට ආයි බල ගැන්වුවා. දැන් ඒකේ අරමුණ තමයි රජයේ අපේ රාජ්‍ය තන්ත්‍රයේ උසස් දූරවලට පුද්ගලයන් පත්වීම සම්බන්ධයෙන් ඒක දේශපාලනීකරණයෙන් තොරව කරන්න ඕනේ. ඒ පුද්ගලයන්ගේ හැකියාව අනුව. දැන් ළඟදී වෙලා තියෙන්නේ මේ විවස්ථා සභාවේ නිර්දේශ කිසිසේත් සැලකීමට භාජනය කරන්න නැතුව ජනාධිපතිතුමා ක්‍රියා කළා තියෙනවා. මේ පොලිස්පතිතුමාගේ තත්ත්වය. ඒ කියන්නේ මාස 3න් 3ට වැඩ බලන පොලිස්පතිවරයෙකු හැටියට සීරි වික්‍රමනාත්න මැතිතුමාව පත් කළා. ඒකට මේ අනුමැතිය ව්‍යවස්ථා සභාව දුන්නේ නැහැ. හැබැයි ඒක තැකීමට භාජනය කළේ නැහැ ගරු ජනාධිපතිතුමා. ඒක වැරදියි. එහෙනම් ව්‍යවස්ථා සභාවෙන් ප්‍රයෝජනයක් නැහැ. හැබැයි තව පිම්මක් තව පියවරක් ගත්තා ජනාධිපතිතුමා. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා විවස්ථා සභාවේ
තීරණ
සලකා බැලීම සඳහා පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාවක් පත් කරන්න ඕනේ කිව්වා. එසේ කිරීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට තියෙනවා බහුතරය. එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් නම් පාලනය කරන විවස්ථා සභාව, ඒ කියන්නේ විවස්ථා සභාව ස්ථාපිත කිරීමේ මූලික අරමුණ කිසිසේත් සාක්ෂාත් කර ගැනීමට පුළුවන් කමක් නැහැ. ඒතකොට ඒකෙන්ම විවස්ථා සභාව දේශපාලනීකරණය කරනවා. ඉතින් ඒක මේකම කියනවා මේ ඉතාමත් නුසුදුසු ක්‍රියාමාර්ගය කියලා. අනික තමයි නීතිපතිතුමා. නීතිපතිතුමා කියන්නේ රජයට උපදෙස් දෙන ප්‍රධාන නීති නිලධාරියා. හැබැයි නීතිපතිතුමාට තමයි පැවරෙන්නේ තවත් කාර්යයක් නඩුදාන. මේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා නම් එහෙම වැරදක් සිදු වෙලා තිබෙනවා නම් එතුමා නඩු. හැබැයි එතන මෙතන ගැටුමක් තියෙනවා. එතුමාට පැවරෙන නානාවිධ කාර්යයන් අතර යම්කිසි ගැටුමක් තියෙනවා. එම නිසා මම යෝජනා කරනවා අධිකරණ ඇමතුමා සැලකීමට භාජනය කළ යුතුයි කියලා ජනතා අභිචෝදක පබ්ලික් ප්‍රොසිකියුටර් එවැනි නිලධාරියෙක් පත් කිරීම. දැන් එහෙම මේ තනතුරක් තිබුණා. මම හිතවත් ජනාධිපති තින්ක් ජනත වීරසිංහ මහත්මයා දන්නවා ඩිරෙක්ටර් ඔෆ් පබ්ලික් ප්‍රොසිකියුෂන්ස්. එහෙම තනතුරක් තිබුණා. ඒකේ සේවය කළ අපි සියලු දෙනාම ගරු කරන ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මැතිතුමා. අන්න ඒ විදිය තනතුරක් යළි ඇති කිරීම සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද දැන් තියෙන තත්ත්වයේ අනුව නීතිපතිතුමාට පැවරෙන යම් යම් කාර්යභාරයන් අතර ගැටුමක් තිබෙන නිසා. අවසාන කාරණේ මේ විජේදාස රාජපක්ෂ මහතුමාත් සඳහන් කළා බන්ධනාගාර ගතවල තිබෙන තදබදය.
Honorable member, your time is over, please wind up.
තදබදයට එක හේතුවක් තමයි ඒ රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්න හුඟක් අය ඉන්නේ දඩයක් ගෙවන්න බැරි නිසා. දඩයක් ගෙවන්න බැරි නිසා දරිද්‍රතාවය නිසා තමයි ඒ අය බන්ධනාගාර ගත වෙලා තිබෙන්නේ. ඒක සුදුසත්වයක් නෙමෙයි. ඒකට අපි ප්‍රතිකර්මයක් සොයන්න ඕනේ. අනෙක ඇප ලබා දීම සම්බන්ධයෙන් මේ රටේ මහා අධිකරණ එකම මිනුම් දණ්ඩක් පාවිච්චි කරන්නේ නැහැ. එක එක ආකල්ප අනුව ඒක කරනවා. ඒ පිළිබඳ සමානතාවයක් පොදු ප්‍රමේතියක් සකස් කර ගැනීම ඉතාමත් අවශ්‍ය දෙයක් හැටියට මම දකිනවා. ඉතින් මේ අදහස් කිහිපේ මම ඉදිරිපත් කරන්න කැමතියි ගරු අධිකරණ ඇමතුමාගේ අවධානය සඳහා. බොහොම ස්තුතියි. මූලාරෝසාරල මන්ත්‍රීතුමනි.
Thank you.